సమంతా చక్వాలీసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజనన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, ඔබ හැම දිනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. මාතර කුමාරදාස මාවත පදිංචි එම් ලියනාරච්චි මහත්මිය, ජීපී සමරසිංහ මහත්මයා ඇතුළු පින්තුන් අද මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. අද බොහොම අයහපත් කාලගුණික තත්ත්වයක් තිබුණත් මේ පිනතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අද මේ ස්ථානයට රැස් වෙලා තිබෙනවා. ලියනාරච්චි මහත්මිය, සමරසිංහ මහත්මයා ප්‍රදාන පිනතුන්ට ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවට මාතෘකාවක් හැටියට මේ භවයෙන් නිදහස් වීමට දේශනාවක් කරන්න කියලා තියෙනවා. සැබෑවටම භවය කියන්නේ මේ මොහොතේ ගොඩනැගෙන අරමුණු මත පදිංචි වෙලා ඉන්න එක. ඒ පදිංචි වෙලා ඉන්නේ තණ්හාව පදනම් කරගෙන, මානය පදනම් කරගෙන, දෘෂ්ටිය පදනම් කරගෙන. එතකොට තණ්හා මාන දිට්ටි වලින් සිත මේ මොහොතේ මිදිලා නම් ඒ අවකාශයේ භව කර්ම රැස් වෙන්න ඉඩ නැහැ. භවය තුළ වාසය කරන කෙනා තුළ භව කර්ම රැස්වීමක් තියෙනවා. එතකොට භවය තුළ වාසය කරනවා කියන්නේ භවය පැනවෙන්නේ මේ මොහොතේ, මේ දැන්. මේ මොහොතේ යම් කෙනෙක් තුළ තණ්හාව තියෙනවා නම්, මේ මොහොතේ මානය තියෙනවා නම්, මේ මොහොතේ පුද්ගල දෘෂ්ටියකින් එයා තුළ හිතන කමක් තියෙනවා නම්, පුද්ගල දෘෂ්ටිය පදනම් කරගෙන, මම මම කියන එක පදනම් කරගෙන, මගේ මගේ කියන ගතිය පදනම් කරගෙන ලෝකේ කියවනවා නම්, එහෙම කියවන කමක් තියනවා නම්, අන්න ඒ මට්ටමක් තිබ්බොත්, ඒ මට්ටමක් ඇතුලේ වාසය කරන කෙනා තුළ ඒ මට්ටම තුලින් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඒ මට්ටම තුලින් කර්ම රැස් වෙනකොට පින්වත්නි, ඒ භවය නිසා ජාතිය පැනවෙනවා. ආය 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 කොහේ හරි උපදින්න වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ නිසා වදාලා මේ මොහොතේ කර්මය නිරුද්ධ කරන්න කියලා. අතීතේ සියලුම කර්ම නිරුද්ධ කළාන්න බෑ. ඇයි? මුලත් හොයන්න බැරි නම් ඉපදිලා තියෙන්නේ. කලීම රැස්වෙච්ච කර්මයවත් අපිට තේරෙන්නේ. ඒකනි බුද්ධ ශාසනය කියන්නේ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ සත්‍යයට මුලක් පනවන්න බෑ කියලා. ඇයි මේ සත්‍යයට මුලක් පනවන්න බැරි? සත්‍යයට මුලක් පනවන්න බැරි ඔන්න ඉපදිනවා, ආය මැරෙනවා, ආය උපදිනවා, ආය මැරෙනවා. ඒ ඉපදෙන්න බලපාන්නේ මොකක් කියලා දැන් කිව්වේ? ඒ කෙනා තුළ රැස් වෙන කර්මය. ତେର කර්ම රැස් කරන එක නිසා උපදිනවා. ඉපදුනාම ආය කර්ම රැස් වෙනවා. ଏତର ආය උපදිනවා. ଏତର කලින්ම සත්‍යය ඉපදිච්චකමද වෙලා තියෙන්නේ, කර්ම රැස් වෙච්ච එකද වෙලා තියෙන්නේ කියලා හැම කතා කරගන්න බෑ. හයි, ඉපදිච්ච එක නම් පළවෙනියෙන් වෙලා තියෙන්නේ, උපදින්නේ කර්ම රැස්වීම නිසා. කර්ම රැස්වීම නම් කලින් වෙලා තියෙන්නේ, කර්ම රැස් කරපු සත්වෙක් ඉඳලා තියෙනවා. ගස්ගල් වලට කර්ම රැස් වෙන්නේ නැහෙනි. ඒක මේ අපිට විෂය වෙන්නේ නැහැ. අනික සහ ඒක ගැන හොයලා වැඩක් නැහැ ඇත්තට. ලෝක විෂය ගැන හොයලා වැඩක් නැහැ. ඒ නිසා අතීත කර්මය අනුව සිත පවත්වන එක කිසිම තේරුමක් නැහැ. අනාගත කර්මය අනුව සිත පවත්වන එක තේරුමකුත් නැහැ. ඇයි අනාගතේ ඇවිල්ලා නැහැනේ තවම? අපේ සිත හැම වෙලාවකම මේ අනාගතේ මත පිහිටා තිබෙන කමක් තියෙනවා. අනාගතේ මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙන්නේ නැත්නම් හොඳයි. කීක හැමදාම අනාගතේ වෙච්ච නැති දේවල් වුණා නම් හොඳයි කියලා හිතාගෙන යා වැඩ කරනවා. නමුත් බුද්ධ ශාසනය ඊට වඩා බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. මොකද්ද? මේ මොහොතේ කර්මය නිරුද්ධ කරන එක, වර්තමාන භවයෙන් නිදහස් වෙන එක තමයි අපේ අදහස. ඒතර වර්තමාන භවය කිව්වම මිනිසුන්ගේ ඔළුවට එන්නේ මොකද්ද? මේ ජීවිතෙන් නිදහස් වෙන එක කියලා නෑ. වර්තමාන භවය කියන්නේ මේ මොහොතට. භවය කියන්නේ මොකද්ද? මේ මොහොත. භව කර්ම රැස් වෙන්නේ මේ මොහොත සම්බන්ධ තණ්හාව, මානේ, දිට්ඨිය. ඒකට අපි කියනවා ප්‍රපංච කියලා. ඒ තණ්හා කරන්න ගියාම, මානයක් හදා ගන්න ගියාම, දෘෂ්ටියක් හදාගත්තාම ඒ මත පිහිටා යා හිතන්න ගන්නවා, වැඩ කරන්න ගන්නවා, කතා කරන්න ගන්නවා. එතකොට චේතයත්වා කම්මං කරෝති, කම්ම රැස් වෙනවා කායේන වාචාය මනස. අන්නේ රැස් වෙන කර්මය පුනර්භවයේ හදනවා. ඒ රැස් වෙන කර්මය තමයි පුනර්භවයේ හදන්නේ. ඒ මොහොතේ රැස් වෙන එක. ඒකනේ ඔය චුතිසිත ගැන හිම කියන්නේ. චුතිසිත ගැන කියද්දී ඒක ප්‍රතිසන්දිසිතට බලපානවා කියන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේ ආගේ චින්තනාර්ථය නැවත ප්‍රතිසන්දියට බලපෑම් කරනවා. මරණ මංචකයේදී මේ මොහොතේ හිතෙන සිතුවිලි, මේ මොහොතේ හිතන විදිය එයාගේ ඊළඟ උපත හදලා දෙනවා. නමුත් උපත සහ මරණය කියන එක මහමුතු එකක් නෙමෙයි. දැන් ලෝකේ හරි බයෙන් ඉන්නවා ඉපදිලා මැරිලා යන එකට. ඒක මහමුතු එකක් නෙමෙයි. සිද්ධියක් විදියට ගත්තොත්, සිදුවීමක් විදියට ගත්තොත් සිද්ධ වෙලා තියෙන සිද් දෙකක් අතර මාරු වෙන එක විතරයි. චුතිසිතත් එක්කම ඊළඟට ඉදිරිපත් වෙන මොන සිතද? ප්‍රතිසන්දිසිත. මරණය කියන්නේ හරිම සැහැල්ලු දෙයක්. එච්චර බරට ගන්න එපා. ඒ කියන්නේ මරණයට එච්චර බය වෙන්න එපා මරණයට. මරණයට හේතු දැන් මේ ධර්මයෙන් හිටියම හරි සැහැල්ලුයිනේ. දැන් බලන්නකො අපි මැරෙයි කියලා හරි බයකින් ඉන්නේ. මරණේ කල් දාගන්න ඔයාල ඕන දෙයක් කරයි. ආයි මරණේ සතියක් විතර හෙට දාගන්න ඕන දෙයක් කරයි. එයා ඒත් ඉතින් නැගිටින්න, ඒ කියන්නේ ජීවිතයේ අවසානෙවත් එයා හිත හදාගන්න. දැන් මට ඊ කිව්වා එක එකනේ මේ ඒගොල්ලන්ගේ ඥාති කෙනෙක්ගේ මේ පිළිකාවක් ඇඟ පුරාම දුවලා, ඉතින් දැන් ප්‍රතිකාර කරලා ඒක අසාර්ථක වෙලා, ඉතින් තාර්ථක සමට ඒක උඩු දුවලා. ඉතින් වෛද්‍යවරු ප්‍රතිකාර කරලා කියලා තියෙනවා දැන් ඉතින් අපේ ප්‍රතිකාර අවසానයි කියලා. එතකොට එයා මොකද කරන්නේ? එයා මේ ඒ එයා වැඩි එයා හිතනවලු මේ නෑ මං කොමාරි නැගිටිනවා කියලා. එහෙම ඒ අදහස හොඳයි, ජීවත් වීමේ අදහස හොඳයි. නමුත් අපි තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. අපි මෙහෙම වාඩි වෙලා හිටියට අපේ කතා කොහොමද කියලා අපි දන්නේ නැහැ. මේක එච්චරම රසවත් ජීවිතයක් විදියට දරා ගන්න එපා. අපි දන්නේ අපේ කතාව කොහොමද කියලා. ඒ කියන්නේ අපි මේ தත්ත්වයේ උඩු යටි කුරු වෙන්න මේ මාස ගණන් අවුරුදු ගණන් යන්න ඕනේ. ඒකයි අපි වහ වහ ධර්මයට එන්න ඕනේ. ඉක්මන ඉක්මන ධර්මයට එන්න ඕනේ. ඒකයි ධර්මයේ තාවෝ තමයි ඒ ධර්මයේ තුලින් ඒ සැහැල්ලු උපදින්නේ. ඉතින් දැන් ඒ කියන්නේ ජීවිතේ මරණයට කිට්ටුනාම ඉතින් කරගන්න දෙයක් නෑ. අර තණ්හාව පස්සේ දුවන එක කිසි තේරුමක් නෑ. ජීවිතේ අවසාන වෙනකොටත් අපි තණ්හාව නඩත්තු කරනවා. ධර්මයකින් තමයි ජීවිතේ බලන්න ඕනේ. එතකොට තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ හිතේ. නිරුද්ධ වුණු තණ්හාවක් සහිත සිතක් නම් තියෙන්නේ සමටයක් පිරිනුවම් පෑම දක්වාම යනවා. තෙච්චර දුරට යන්න අද හයිය නෑ මිනිසුන්ට. එම හයියක් නැති වුණත් ජීවිතේ සන්ධ්‍යාව කියන්නේ අභාග්‍ය සම්පන්න අසුභවාදී ඍණාත්මක අවකාශයක් කියලා නම් ඔයාලා කවදාවත් හිතන්න එපා. කවදාවත් හිතන්න එපා. තාද එහෙම හිතනවා මිනිස්සු. දැන් මහරණ දැන් මේ මට මතකයි දැන් එක දැන් යාට කෑම කන්න බෑ. ඒක ස්වාමීන් වහන්සේ නම මට කිව්වා එයාට කෑම කන්න බෑ මොකක් හරි ලොකු ආබාධයක් ඇති වෙලා බටින් තමයි කෑම දියර විදියට පොවන්නේ. කතා කරන්නත් බෑ. කතා කරන්න බෑනේ. ලොකු ආබාධයක්. මැරෙන්නම වැටිලා. මේ හොඳට ඉඳ හිටපු අය. ඊට පස්සේ මේ එයා දැන් එයා මැරෙන්නම වැටිලානේ. හොඳටම අසාධ්‍යයි. හැබැයි මේ අතපහෙම හොඳට වැඩ කරනවා. නමුත් කණ්ඩේ කෑම බෑ කියන්නේ ඉවරයි. දියර තමයි පොඩ්ඩක් අර බටින් දාන්නේ ඇතුළට. තු රස වැටෙනවද? රස වැටෙන්නේ කුස පිරෙනවා විතරයි. නමුත් රස වැටෙන්නේ නැතුණට රස මතක නැද්ද? මතකයි. ආසහිතින් මේකයි කෑමට. මේ මතකයත් එක්ක හැම වෙලාවම අතීතය අනුව අතීත මතකය ඔස්සේ සිත පවත්වනකොට තමයි වර්තමානයේ නොඑක් අත්පත් කර ගැනීම උදෙසා සිත වැඩ කරන්නේ. දැන් බඩපිරුණට රස මතක තියෙනවා. රස මතක තියෙන නිසා ඒ රහට සිත ආසා කරනවා, ඉල්ලනවා. ඉල්ලුවට දෙන්න බෑ. එතකොට දැන් අර බටින් මේව දැම්මම එයා ලියලා තමයි කතා කරන්නේ. කතා කරන්න බෑ. දුව ලියලා දෙනවා අම්මට මොනවද ඕන. දුව ලියනවා අම්මට මොනවද ඕන. දුර අම්මා ලියනවා මට පොළොස් ඇඹුලක් කන්න ආසයි. ඉතින් දුව අරක අල්ලගෙන අඬනවා. ඇයි පොළොස් ඇඹුල් නම් 100ක් හරි ගෙනත් දෙන්න බැරි හදලා? දෙන්නේ කොහොමද? දුන්නත් පින්වත්නි මේ ඒ මොහොතේ රස මතකය අනුව රස හොයාගෙන යනකොට රස දැනෙන මට්ටම එන්න ඕන. ඒ රස දැනෙන මට්ටමට කියන්නේ රස දැනෙන මට්ටමට කියන්නේ උත්පත්ති භවය කියලා. මේ මොහොතේ දැන් භවයේ පවතින්නේ. රස හොයන මට්ටමට කියන්නේ කර්ම භවය කියලා. ඔනෝකට තමයි උත්පත්ති භවයයි කර්ම භවයයි කියන්නේ. බලන්න කොච්චර බුද්ධ වචනේ ගැඹුරුද කියලා. රස අර පොළොස් සැඹුලක් කන්න ආසයි කියලා පොළොස් සැඹුල් හොයන මනසට කියන්නේ කර්ම භවය කියලා. ඒ රස මතකයි. පොළොස් සැඹුල් රහ කරන අවකාශයට අපි කියන්නේ මොකද්ද? උත්පත්ති භවය. ඒ රස දැනෙනකොට උපදින්නේ මොකද්ද? ජීවහා විඥානසිත උපදිනවා. ඒක තමයි උත්පත්ති භවය. එතකොට මේ මොහොතේ දැන් ඔය මට්ටම ඇතුලේ අපි වාසය කරනකොට භවෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා දැන් බලන්න ජීවිතේ සන්ධ්‍යාව වුණත් අපි මේ යථාර්ථයටම එකතු වෙලා ඉන්න ඕනේ එකයි. තී යථාර්ථයට එකතු වුණම හරි සැහැල්ලුයි. කවුරු හරි කෙනෙක් මරණාසන්න කෙනෙක් මේ බණ අහගෙන ඉන්නවනම් කම්පණයටපත් වෙන්න එපා. ඔයාලට ඔය ජීවිතේ අතහැරනකොට අලුත් ආය ජීවිතයක් හම්බෙනවා. හැබැයි ඒ ජීවිතේ කොතනද කියලා අපිට හිතා ගන්න බෑ. සමහර ඒක බල්ලෙක්ගේ කුසේ වෙන්න පුළුවන්. සමහරට එහෙම වෙන්න පුළුවන්. ඇයි අපි ගනුදෙනු බල්ලොත් එක්කමනේ? මේ වයසක උපාසක අම්මලා ඉන්නවා. බල්ලු නලවන එක නවත්තන්න බෑ. ඇයි තමන් ඒවා ඒ විදියට ඉන්නකොට ඒ අනුව තමයි කර්ම ලෝකේ හිතේ තියෙන ධාතු ස්වභාවයක්නේ. බල්ලොම හොරතල් කරනකොට එයාට ඒ අනුව තමයි භව කර්ම භවයේ හැදෙන්නේ. මේ සිත හැදෙන්නේ ඒ විදිහටනේ. ඊට පස්සේ ඒ තැනට තමයි පෑහෙන්නේ. හරි පුදුමයි මේ හිත. හරි පුදුමයි. සමහර අයන අවකාශයටමයි ආසා කරන්නේ. ඒ අවකාශය ඇසුරු කරගත්ත ජීවීන් අතර උපදින්නේ බොහෝ වෙලාවට. ඒකයි. මේක හරි පුදුමයි. දැන් සමහර අයන සත්තු එහෙම හොඳට කූඩු කරලා හදනවා. ඉතින් හුරතල් කර කර හදනවා. ලේන්නු හදනවා. මම මේ පහු කාලේ ගෙදරකට ගියා. මේ අපරාධ මේ මහ විශාල කැලෑවක් මැද පොඩි කූඩුවක ලේනෙක් දාලා හදනවා. ඒකට අඹ කෑලි දානවා. අර මේ මහා අපරාධයක් කරගන්න. ඊට පස්සේ ලේනව හුරතල් කරනවා, අතට ගන්නවා. ඉතින් බොහෝ වෙලාවට ලේනුන් අතර උපදී. පින් කළත් ලේනුන් අතර තමයි උපදී. අර කූඩු කරලා සකස් කරන නිසා යාත් වැටෙන්නේ කූඩුවකටමයි. ඔන්න ඕක තමයි. අයි ලෝකේ ස්වභාවය ඒක. මේ ලෝකේ රිද්මය අපි තේරුම් ගන්න ඕන. ඒක ලෝකේ ධාතු ස්වභාවයක්. ඒක ධර්මයේ පැත්තෙනුත් හොඳට ධර්මයේ වැඩුවාම ධර්මයේ දිනුනු කළාම ධර්මයේ ඇතුළෙමයි උපදින්නේ. දැන් ඔයාලා මේ බණ අහන්න ඉපදුනේ ඔයාලා පෙර ජීවිතෙත් මේ මනුස්ස ලෝකෙ හිටියනම් බණ අහලා තියෙනවා. ඒ කියන්නේ මේ බෞද්ධකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය එක පාරටම අපිට ලැබිච්ච එකක් නෙමෙයි. එහෙම කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ බලන්න පොඩි දේවල් නමුත් ඒවා ජීවිතේට ලං කරගත්තාම ලස්සනට ධර්මයේ වැඩෙනවා. එතකොට කවද මේ මොහොතේ මතකය ඔස්සේ හඹාගෙන යන්න එපා. මේ මොහොතට එකතු වෙන්න. එද මේ මොහොතට එකතු වෙලා ඉන්නකොට ජීවිතේ මරණාසන්න කෙනෙක් නම් ඇත්තටම මේක හොඳට හිතන්න. ඔයාලට අමුතු එකක් වෙන්නේ නැහැ. දැනටත් මහා අමුත්තක් වෙලා නේ තියෙන්නේ. දැන් ලේ දැනදට වැටිලා කියන්නේ මම බරපතල අවදානමකන ඉන්නේ. රිදුම් දෙනවා. හැම කෑල්ලක්ම රිදුම් දෙනවනේ. මේ ජීවත් වෙන ඉන්න මිනිහෙක්ගේ හැම කෑල්ලක්ම රිදුම් දෙනවා. රිදුම් දෙන්නේ නැති කෑලි නෑනේ. හැම කෑල්ලක්ම මේ බලන්න හොඳට ධන හිස් පැත්තට අවධානය යොමු කරන මේ ධන හිස් කැක්කුමක් එනවා. අපි ඒකට හුරු වෙලා. මීට වඩා සැහැල්ලු ජීවිත ඕන තරම් තියෙනවා. දැන් දෙවිවරුන්ගේ ජීවිතේම හරි සැහැල්ලුයි. නමුත් අපි මේ අවස්ථාවේ ලැබිච්ච ජීවිතේට ආසා කරනවා. ඒක තමයි අපේ ස්වභාවය. බල්ලෙකුත් එහෙමයි. බල්ලෝ පවා බල්ලුන්ගේ ජීවිතයට ආසයි. පූස පූසන්ගේ ජීවිතයට ආසයි. කුරුල්ලෝ ඒ ජීවිතයට ආසයි. කුරුල් ප්‍රේත ලෝකේ ප්‍රේතු එයාලගේ ජීවිතයට ආසයි. හැමෝම ඒ වෙලාවේ ජීවිතයට ආසා කරනවා. ඒක මේ සත්ත්ව ලෝකෙම පොදු තත්ත්වය කියලා දකින්න. ඔයාලා මීට වඩා දුර්වල එකකට වැටුනොත් ඒකට තමයි ආසා කරන්නේ. ඒ ජීවිතයට ආසයි. ඒකනේ දැන් පැල්පත් වල ඉන්න මිනිස්සු ඒවෙන් අයින් කරන්න හරි අමාරුයි. යාලා ආසයි ඒකට. දැන් මේ කොළඹ ඉන්නව නේද පැල්පත් වල වගේ ඉන්නව මිනිස්සු. මුඩුක්කු වල ඉන්න ජීවිත තියෙනවා. ඒ ජීවිතෙන් හොඳට අපාර්ට්මන්ට් එකක් හදලා දෙන්නකෝ. උද්ඝෝෂණ කරන්න නැද්ද බලන්න. කැමති නෑ ඒ හිත. ඒ මොහොතේ ජීවිතයට ආසයි. මේ ඒ කියන්නේ මේ ස්වභාවයක් තියෙනවා. මේ සිත මේ මොහොතට ආසයි. මේ මොහොතේ අත්දකින අරමුණු පස්සේ අපි දුවන්නේ පරණ මතකයක් එක්ක. ඒ මතකය මතක තබා ගැනීම කියන එක තමයි භවය කියන්නේ. මතක තියෙන ඒවා තමයි හොයන්නේ. දැන් අපි සමහර කෑම අපි හොයාගෙන යන්නේ මතක තියාගෙන. මතක තියාගෙන ඉන්නවා. දැන් කොයාරි යනකොට ආවල් තැන කෑම හොඳයි එතනින් තමයි කන්න ඕන කියලා මතක තියාගෙන ඉන්නවා. එතකොට මේ මතකේ තණ්හාවත් එක්ක කවලම් වෙලා තියෙන්නේ. ඒ මතක තියාගෙන හොයන කමක් මේ සිතේ පවතිනවා. මතක තියාගෙන හොයන කමක් මේ සිතේ පවතිනවා. දැන් සිතේ පවතින්නේ පමණයි. ඔයිට වඩා සිතේ මුකුත් නැහැ පින්වත්. තන මේ මතක තබාගෙන හොයාගෙන යෑමේ ස්වභාවය මේ සිතට ආවේනික දෙයක්. ඒ සිතට ආවේනික දෙය අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ හැම වෙලාවකම සිත මැදහත්ව තියාගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවකම මේ මොහොත. එතකොට ඒකෙදි ඊටාම වැදගත් දේ තමයි මේ මොහොත විශ්ලේෂණය කරගන්න පුළුවන් හැකියාව. එතකොට මේ මොහොතේ අපි තුල සිද්ධ වෙන පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන දේ මොකද්ද? අරමුණු ටිකක් අපි ගන්නවා. මට ඊට වඩා මොනවා හරි කියන්න මේ මොහොතේ වෙනවද? හැම මොහොතකම වෙන්නේ අපි තුල වෙන්නේ අරමුණු ටිකක් ගන්නවා. මේ වෙලාවේ අරමුණු ටිකක් ගන්න. අතීතෙන් හරි ආරවුසල ගන්න. ඒක මිනිස්සු කල්පනා කර කර ඉන්නේ. මේ සිතේ ස්වභාවය තමයි හැම වෙලාවකම අරමුණු අවුස අවුස විමසන එක. ඕකට තමයි ලෝකේ මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන්නේ. හැම බලන්න මේ මොහොතේ වෙන දේ, මේ මොහොතේ හැම වෙලාවකම වෙන්නේ මොකද්ද? අලු අරමුණු ගන්නවා. ඒ අරමුණු මත ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන අරමුණු මත විශ්ලේෂණය කරනවා. එතකොට ඒ අරමුණු ගන්නේ හය පැත්තකින්. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ධම්මාරම්මන කියන්නේ අර අත්දැකපුවා සම්බන්ධ ආය මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ඊයේ දැකපුවා, ඊයේ කාපුවා, ඊයේ නාපුවා, ඊයේ හිටපුවා, ඉස්සරහට ඉන්න ඉන්නවා, ඉස්සරහට කණ්ඩ හිතාගෙන ඉන්නවා, ඉස්සරහට වැඩ කරන්න හිතාන ඉන්නවා, නිකන් හිතනවා. වෙලා නැහැ මොකක්වත්. වෙච්ච එකත් වෙලා ඉවරයි එක්කෝ. අතීතේ වෙලා ඉවරයිනේ. කාලේ හරහා යන්න බෑනේ. කාලේ හරහා යන්න පුළුවන්ද? බෑනේ. නිවැරදි කිරීම කරගන්න බෑ. ඒ නිසා ඒවා සාවද්දී වුණා, නිවැරදි වුණා අපිට කරන්න දෙන්නේ නැහැ දැන්. ඕගොල්ලෝ ඔච්චර මහන්සි වුණාට ජීවිතේ බැරෑරුම් විදියට දැක්කට, ජීවිතේ බැරෑරුම් විදියට ගත්තට මේ මොහොත කියන එක අවබෝධ කිරීම විතරයි බුද්ධ ශාසනයේ අර්ථය. අපි ඉතින් ඒක අවබෝධ කිරීම වෙනුවට අපි මොකද කරන්නේ? ඒක අවබෝධ කිරීම වෙනුවට අපි ඉතින් පන්සල් වල යනවා. ඔන්න දැන් ඉස්සරහට තොරන් ගහයි ලංකාවම එකතු වෙලා. ඊට පස්සේ හතර වටේට කූඩු වෙල්ලයි. හරි? ඔව තමයි ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ. ඔය ඊට වඩා මොකක්වත් නැහැ. බලන්න බුදුරජාණන් ඊට වඩා කොච්චර ලොකු දෙයක්ද අපට වදාලේ. ඒ කියන්නේ ඇත්තටම මේ මොහොතේ කෙලෙස් ටික නැතුව වාසය කළොත් භවය හැදින්නේ. පුනර්භවයක් පැනවෙන්නේ නැහැ. පුනර්භවයක් පැනවෙන්නේ කොහොමද? දැන් පුනර්භවය පිළිගන්නේ නැහැ නේ පැවිද්දොත්. පැවිද්දෝ ඉන්නවනේ පුනර්භවය පිළිගන්නේ නැති. ප්‍රසිද්ධිය ඇවිල්ලා කියනවනේ මේ කන්ෆරන්ස් එකක් තියලා කියනවා මම පුනර්භවය පිළිගන්නේ නැහැ කියලා. අනේ මෙහෙම අයට දානි දෙනවනේ මිනිස්සු. අනික මේ අහිංසක මිනිස්සු කුසල් තකා පින තකා ධර්මාර්ථයේ පිණිස දන් දෙනකොට ඒ දානි හැන්දම වළඳලා ඒ දානි පතටම ගරහන ඕනි. බලන්න පින්නවත්. ඒ කියන්නේ ඒ දානි ටිකම වළඳලා කියනවා මේ මිනිස්සු හරිය ශ්‍රද්ධාවෙන් අනේ මේකෙන් රැස් වෙන පින්න මට අනුමෝදන් වේවා කියලා හිතාන දානි ටික දෙනකොට ඒ දානි ටිකම වළඳලා කියනවා මහා මෝඩ ජාතියක් කියලා. එතකොට යා පුනර්භවය පිළිගත්ත කෙනෙක් විදිහට දානි ටික අරන් ඉන්නේ ඔළුවේ තියාගෙන සාදු කිය කියනේ ගේන්නේ. ඒ සාදු කිය කී ගෙනල්ලා ඒ දානි ටික දුන්නම ඒ ටිකම යා ගිලලා මිනිසුන්ට කියනවා මේ බොරු මෝඩ අදහස් පුනර්භවය. බලන්න අර මිනිස්යාගේ දැන් මූලික බුදුරජාණන්සේගේ බුද්ධ වචනේ අර්ථය බරපතල විදිහට විකෘති වෙමින් තියෙනවා. භවය ගැනවත්, භව සංකාර ගැනවත්, ඒ භව සංස්කාර මතින් ගොඩනැගෙන ජාතිය ගැනවත්, ජාතියේ තියෙන වේමත්තතාවය ගැනවත්, ඒ වේමත්තතාවය තුළින් ගොඩනැගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමන උපායාස ගැනවත්, මේ ක්‍රියාවලියට බලපන අවිද්‍යාව ගැනවත් මොකක්වත් දන්නේ නැහැ. දන්නේ මොකක්වත්? නසන්න ඕන දේ දන්නෙත් නැහැ, වඩන්න ඕන දේ දන්නෙත් නැහැ, දියුණු කරන්න ඕන දේ දන්නෙත් නැහැ, සමත විපස්සනා වශයෙන් සිත වඩලත් නැහැ, පුරුදු කරලත් නැහැ, මොකුත් නැහැ. පින්වත්නි, ඔය පින්නතුන්ලා නම් මේ ප්‍රෝඩාකාරී ලෝකයට අහුවෙන්න ඉපා. මේ අයට හොඳට සංසිඳෙන්න පුළුවන්. ඒ සංසිඳෙන්න පුළුවන් නිසා තමයි මේ ධර්මයට රුචියක් පවා තියෙන්නේ. ඔයාලා දැන් අත්වැල්ල අල්ලගෙන මුළු ගමම එකතු කරගෙන නම් අවබෝධය කරා යන්න හිතන්න එපා. ඇයි? ගමම කැමති නෑ අවබෝධය කරා යන්න. මුළු ගමම කැමති ඔය බුද්ධ ශාසනේ නාමයෙන් නිකන් ලයිට් ටිකක් දාලා මොනව හරි වැඩ කරන්න තමයි ගම කැමති. ඒ නිසා ගමව නිවන් දක්වන්න කොහොමත් බෑ. ඔයාලා තනි තනිව සංසිඳෙන්න මේ ටික විතරක් කරන්න. ඔන්න මේ දේ මෙන්න මේ ටික කරන්න. ලොකු දේවල් නේ. ඔයාලා ඉන්න විදියටම ඉන්න වෙනද වගේම ඉන්න, වෙනද වගේම කන්න, වෙනද වගේම සැහැල්ලුවෙන් ඉන්න. ඇයි? ඔයාල ගත කරන මේ මොහොතේ ගත කරපු අර සුපුරුදු චර්යාව චර්යාව ඉතින් බොහොම හොඳ වෙන්න ඕන. නමුත් ඔයාල කාපු බිබුව නිවනට සම්බන්ධ නැහැ. අපි ඒවා කතා කරන්නේ නැහැ. ඔයාල එළවලු කනවද, පොල් සම්බෝල කනවද, මාළු කනවද, අපිට වැඩන්නේ ඒක. අපිට තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? මේ මොහොත එයා හොඳට තේරුම් අරගෙන මේ මොහොතේ කෙලෙසුන්ගෙන් සිත මුදවාගෙන වාසය කිරීම පිණිස ඒ ශ්‍රාවකයා තුළ ඇති ජවය ගැනයි අපි කතා කරන්නේ. ඒක තමයි අපේ ප්‍රධාන දේ. ඒක අපේ ප්‍රධාන ආධ්‍යාත්මික වැඩපිළිවෙලක්. හරි. එතකොට ඒකෙදි පළවෙනි දේ, මූලික දේ, මේ මොහොතේ ඔය පින්නතුන්ලාට ජීවිතය ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මොහොතේ අරමුණු ටිකක් හම්බ වෙනවා කියන එක. මේ මොහොතේ අරමුණු එක ගනුදෙනු කරන එකට තමයි ලෝකය ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවිතය කියලා ඊට වඩා එකක් නැහැ. ඒ අරමුණු ඇතුලේ ඔබට දරුව හම්බ වෙනවා. ඒ අරමුණු ඇතුලේ ඔබට බිරිඳ හම්බ වෙනවා. අරමුණක් විදියටනේ හම්බ වෙන්නේ. ඒ අරමුණක් විදියට බිරිඳ හම්බ වෙන්නේ ඒ අරමුණු සම්බන්ධ මතකාවර්ජනයක් එක්කයි. ඒක ඉතා වේගෙන් වේගෙන් සිත විසින් ඒ විශ්ලේෂණය සංශ්ලේෂණය කරගන්නවා. ඉත ඔය පින්නතුන්ලා මේ විදියට මේ අරමුණු මුණ ගැහෙන මේ අවස්ථාව, මේ ජීවිතය කියන්නේ මේ මොහොතේ අරමුණු ටිකක් හම්බ වෙන එක. එතකොට අරමුණු අපිට හය පැත්තකින් අපේ ඇතුළට ගලාගෙන එනවා. කී පැත්තකින් එනවද? හය පැත්තකින්. රූපාරම්මණ එනවා, සද්දාරම්මණ එනවා, ගන්ධාරම්මණ එනවා, රසාරම්මණ එනවා, පොට්ටබ්බාරම්මණ එනවා, ධම්මාරම්මණ එනවා. මේ අරමුණු ගැලීම, අරමුණු ගැලීම එකපාරකට එක පැත්තකින් විතරයි ගලන්නේ. හය පැත්තකින් ආවට ඇතුළට ගලන්නේ නැහැ හය පැත්තෙන්ම. එක දොරක් ඇරිලා තියෙද්දි දොරවල් පහක් වැහිලා තියෙන. ආයෙ තව දොරක් ඇරෙනකොට තව පහක් වැහිලා තියෙන. එහෙනම් එකපාරක විවෘත වෙන්නේ මේ ඇතුළට ගලාගෙන ඉන්න මේ අරමුණු පදනම් කරගෙන මනෝභාවය, ඒ ආරම්මන ග්‍රාහී බව, ආරම්මන ග්‍රාහී බව ඇතුලාන්තයට එන්නේ එක පැත්තකින් විතරයි. අනිත් පැත්තේ, අනිත් පස් පැත්තකින්ම දොරවල් වැහිලා තියෙන්නේ. එක පැත්තකින් දොරක් ඇරෙනකොට පස් පැත්තකින්, තව පැත්තකින් දොරක් ඇරෙනකොට ඇරිච්ච එක ආයෙ වැහෙනවා. ඇරිච්ච එක ආයෙ වැහෙනවා. ඒක ඒ ඇරිච්ච එක වැහෙන්නේ නැතුව තව පැත්තකින් දොරක් ඇරෙන්නේ නැහැ. ඒක ලෝක ධර්මයක්. එහෙනම් හය පැත්තකින්ම අපිට අරමුණු ඇතුළට ගලාගෙන ගලාගෙන ඉන්නේ නැහැ. ඊගෙන එකපා මේ මොහොතේ එක පැත්තකින් විතරයි අපිට ලෝකේ අත්දකින්න පුළුවන්. ඕක අපි දේශනාවල කියන්නේ කොහොමද මේ පින්වත්නි රූප පේනකොට සද්ද ඇහෙන්නේ නැහැ. රූප පේන පැත්තෙන් නිරුද්ධ වෙලා තමයි සද්ද ඇහෙන්නේ. අනේ වගේ. වේගින් වෙනවා ඒක. දොරක් ඇරලා වහනවා වගේ නෙමෙයි ඒක තේරෙන්නේ. එහෙම කිව්වට මේක වේගෙන් වෙනවා. මෙන්න මේ වේගවත් බව හරීම වැටි. මේ වේගවත් බව හරීම වැටි. ඒ වේගවත් භවයේ තියෙන උද්වේගකාරී බව වැඩිකමට, ඒ වේගවත් බව වැඩිකමට මිනිසු කල්පනා කරනවා. මිනිසු හිතනවා මුළු ලෝකෙම මගේ අතේ කියලා. වේගවත් බව වැඩිකමට හිතනවා ලෝකෙම තියෙන්නේ මගේ අතේ. එහෙම හිතනවා විතරක් නෙමෙයි මේ ලෝකයා, මේ මිනිස්සු ලෝකෙ වෙනස් කරන්න යනවනේ. බලන්නකො පුදුම වෙනස් කරන්න මහ විශාල මහන්සියක් යෙදෙනවනේ. බොරු වැඩ වෙනස් කරන්න බෑ කාටවත්. අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. එතකොට මේ විදියට නිරතුරුවම අරමුණු මුණ ගැහෙන එක, මුණ ගැහිච්ච තැනම අහිමි වෙලා යනවා. ඒ කියන්නේ මේ මොහොතේ පේනවා, පේන එක නිරුද්ධ වෙලා යනවා. ආය ආය පේනවා, එච්චරයි. ආය ආය පේනවා, ආය ආය ඇහෙනවා, ආය ආය දැනෙනවා, ආය ආය හිතෙනවා. එතකොට මේ පෙනීම්, දැනීම්, සිතීම්, ඇසීම් මේවා ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ මනසේ පිළිසරණ තිබ්බොත් විතරයි. මනස මනෝ පටිසරණම් කියලා එකට කියන්නේ. මෙනෙහි කරන්න පුළුවන් නම් විතරයි. ඒවා මතක ඒවා ඒ කාපුවා මොනවාද කියල මං ඇහුවොත් වැලට ඒ කාපුවා මෙනෙහි කරන්න පුළුවන් වුණොත් විතර ඒ කාපුව මතක්වේ. මෙනෙහි කරන්න බැරිනම් මෙනෙහි කරන්න බැරි නම් මතක් වෙන්නේ. මෙනෙහි කරන්න පුළුවන් නම් විතරයි ආවර්ජනය කරගන්න පුළුවන්. මෙනෙහි කරන්න බැරි නම් මෙනෙහි කරන්න බැරි නම් ලෝකෙට එකතු වෙන්න බෑ. මේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටම කියන එක ඉතාම වැදගත් දෙයක්. මෙනෙහි කිරීම මත තමයි සියලු අරමුණු යැපෙන්නේ. අරමුණු වලට යැපීමක් තියෙන මෙනෙහි කරන්න පුළුවන් නම් විතර. හොඳට බලන්නකෝ, ඔයාලට පින්වත්නි, ඔයාලගේ දරුවාව මෙනෙහි කළොත් නේද දරුවා මතක් වෙන්නේ? නැත්තම් දරුවා හිටනවද ලෝකේ? නැහෙනේ. ගෙදර මතක් කරොත් තමයි ගෙදර වැටෙන්නේ, ගෙදර හැඩේ පවා විතර වැටෙනවා. මතක් කළේ නැත්තම් ඔයාලගේ මේ වෙලාවේ ලෝකේ ගෙදරක් තිබ්බද? නැහෙනේ. මේ මොහොතේ එක අරමුණයි ගන්න පුළුවන්. අරමුණු දෙකක් තුනක් ගන්න බෑ. එහෙනම් හය පැත්තකින් කොහොමවත් බෑනේ. හැබැයි මේ ක්‍රියාවලිය ඉතා වේගෙන් සිද්ධ වෙන. මෙන්න මේ වේගයෙන් සිද්ධ වෙන වේගවත්කම නිසා ඔන්න හරි වැදගත් දෙයක්. මේ වේගවත් බව, මේ අරමුණු ඇති වෙලා නැති වෙලා යන වේගවත් බව, ඒ වේගවත් බව තුල මේ මොහොතේ එකම එක අරමුණයි ගන්න පුළුවන්. ඒ එක අරමුණක් ගන්න පුළුවන් මට්ටමට අපි කියනවා ඉතුරු අරමුණු වේගයෙන් බිඳිලා යන නිසා අපි කියනවා මේ අරමුණු මුණ ගැහෙන මට්ටම අනිත්‍යයි කියලා. ඔන්න ඕකටයි අනිත්‍ය කියලා. අපි නිකන් කම්බුල අත තියාගෙන අනිච්චේ දුක්ඛේ කිව්වට ඒක නෙමේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? මේ මොහොතේ එක අරමුණක් ගන්න පුළුවන්කම. පස්පැත්තකින් අරමුණු නිරුද්ධ වී පවතින එක. ඒ මොහොතේ මානසිකාරය ප්‍රත්‍ය කරගෙන ඒ මොහොතේ අරමුණු මුණ ගැහෙනවා. මානසිකාරය වෙනස් වෙනකොට අරමුණු වෙනස් වෙලා යනවා. ඒ අරමුණු මානසිනේ. මේ මොහොතට එකතු වෙලා බලන්න. ඔයාලගේ මානසෙ මොකුත් නැහැ මේ වෙලාවේ. මේ කියන වචනානුසාරින් නම් අවංකව හිත පවත්වන්නේ, මේ වචනානුසාරින් විතරයි හිත පවතින්නේ. ඔයාලගේ ලෝකේ කොච්චර ඒවා තිබ්බත් ඒක දෙයක්වත් එච්චර ඒවා තිබ්බට ඒකක්වත් ඔළුවේ නැහැ මේ වෙලාවේ. මේ මොහොතට අදාළ නැහැ. මෙනෙහි කළාම මේ මොහොතට ඒක අරමුණක් ගන්න පුළුවන්. ඒ අරමුණ නිරුද්ධ වුණාම තව තව අරමුණු වෙනවා. ඒවා නිරුද්ධ වෙලා ආය වේගෙන් ඒ වේගය අල්ලන්න බෑ. ඒක කොච්චර වේගවත්ද කියලා අපිට මෙහි හිතා ගන්න, තේරුම් ගන්න, විශ්ලේෂණය කරගන්න, විග්‍රහ කරගන්න බෑ. එතකොට අර මේ මොහොතේ එක අරමුණක් ගන්න පුළුවන්කමට අපි කියනවා මොකද? ඉතුරු අරමුණු ගන්න බැරි එකට කියනවා අපි අනිත්‍ය දියනවා කියලා. අස්ථාවරත්වයක් පවතින්නේ. අපිට කැමති කැමති ඒවා ගන්නත් බෑ. අපි ආසා කරන ඒවා ගන්න බෑ. අපි ආසා කරන ඒවාම අපිට ගන්න බෑ. ඇයි ආසා කරන ඒවා ගන්න? එහෙනම් මිනිස්සු මොකට තණ්හන්නේ? ඒ අපිට ඕන ඒවා ගන්න බැරි නිසා, අපිට කැමති කැමති විදිහට මේක පාලනය කරන්න බැරි නිසා, ඒක පාලනය කරන්න බැරි එකට අපි මොකද්ද කියන්නේ? අනාත්මය කියලා කියනවා. අපිට අසවත් ලෝකයක් හිතාන ඉන්නවා. අපිට රසවත් ලෝකයක් ගැන අදහස් තියෙනවා. ඒ වුණාට අපි අත්දකින්න ලෝකෙ එච්චර රසවත්ද? මේ මහ පොළොවේ ජීවිතේ රසවත්ද එච්චර? මට කියන්න, රසවත් නෑ. ඇයි රසවත් නැත්තේ? ඒ කියන්නේ රසවත් විදියට ලෝකයේ සංවිධානය කරගන්න මම හිතාන හිටියට ලෝකයට මට එහෙම රසවත් විදියට මේ එකතු වෙන්න සමවදින්න අනුග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අරමුණු මුණ ගැහෙනකොට ඔක්කොම මට ඕන වුණු විදියට මම කැමති කැමති විදියට රසවත් ඒවම මට මුණ ගැහින. එහෙනම් මං කැමති රසවත් අරමුණු ටික මට කැමති විදියට සංවිධානය කරගෙන ඉන්න බැරි බව දකින්නවා. ඒකට අපි කියනවා අනාත්මය කියලා. බැරි බව දකින්නවා එච්චරයි. එතකොට බැරි බව දකින්නකොට ඒ බැරියාව මතුවෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අකමැති ලෝකේ හම්බ වෙනකොට එයා දන්නවා මේ අනාත්මකමනේ මං දකින්නේ. අකමැති ඒවා අපි එයාට අත්දකින්න හම්බ වෙනවා. අකමැති වචන ඇහෙනවා. එතකොට එයාට පහදින්නේ බුදුරජාණන් වහන්සේටම. කෝටියක් බැනුම් අහනකොට එයා hina වෙලා බුදුරජාණන් වහන්සේට සාදු කියනවා. ඇයි? මේ අනාත්මයනේ අත්දකින්නේ. ඒ වචන වලට එයා කැමති නැහැ. නමුත් කැමති නැති වුණාට එයාට ඒ වචනත් එක්ක එකතු වෙන්න වෙලා. අකමැති වුණත් ඒ අකමැති වචනයක යාට එකතු වෙන්න උනේ අනාත්ම ස්වභාවය නිසා. එයා ඒ අමනාප අමිහිරි කටුක වචන තුලින් දකින්නේ අනාත්ම ස්වභාවය. ඒ අනාත්ම ස්වභාවය දකිනකොට ඒ කටුක වචන නිසා එයා නිවන් දකිනවා සමහර විට. ඒ රළු වචන නිසා කෙනෙක් නිවන් දකිනවා. එයාට පේන්නේ අනාත්මීය ස්වභාවය. එයා කැමති නෑ ඒ වචන වල. නමුත් ඒ වහන්න වෙලා නේ වෙලා. එතකොට එහෙම අහන්න වෙච්ච ගමම් රළු වචන කියලා එකක් එනවා දොළුවට. ගොරෝසු වචන කියලා එකක් නෑ එයාට. එයාට පේන්නේ අනාත්මීය ස්වභාවය විතරයි. රළු වචන කියලා જાතියක් අපිට අහු වෙනව නේද? ඕන් ඔය බනිනවා. ඔය බනින්නේ මට. මෙච්චර කරලා මම බැනුම් අහන්න ඕනද කියලා නෙමෙයි අපිට එන්නේ. මෙච්චර කළ වැඩක් තියනවද මෙහෙම වැඩ කරලා? ඇයි කොච්චර කළාද ඔච්චරයි නේ කියලා නිකන් අපි පැටලෙනව නේද ඒවත්? ඒ පැටලීම ඉන්නේ. එයාට හැම රළු වචනයකම පේන්නේ අනාත්මීය ස්වභාවය. ඉතින් අනාත්මීය ස්වභාවය පෙනෙද්දී යාට පැටහෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ මොනසානං ඇත්තද? ඔන්න ඔය දෙකෙන් බලනකොට එයාට මේ මොහොතේ යාගේ ජීවිතේ පේන්න ගන්නවා. ඒක ඇතුලේ අනිත්‍යතාවය සහ අනාත්මය පේන්න ගන්නවා. එහෙම පෙනුනත් වටිනාකම ලොකුවට හිතේ තියෙනවා. තුන්වෙනියට යා බලනවා මේ වටිනාකම පේන ජීවිතය තුළ මේක මොනවද ගන්න තියෙන්නේ කියලා බලනකොට දැන් ගොඩාක් වෙලාවට අපිට වටිනාකම පේන්නේ මේ ගතේ. මේ ඇඟේ තමයි වටිනාකම් පේන්නේ. ඒ නිසා තමයි ලෝකය මේ ගතේ උපමට්ටම් බව ගැන මෙතරම් සංවේදී. හරිම සංවේදී. මේ ගතේ උපමට්ටම් බව ගැන මේ උපය ගැන හරි සංවේදී. මේ උපය වෙනුවෙන් මිනිස්සු ඕන දෙයක් කරනවනේ. එතකොට මේ උපමට්ටම් වෙලා තියෙන ගතේ ස්වභාවය කෙබඳුද කියලා තුන්වෙනියට විමසලා බලනවා. එතකොට එයාට පේනවා මේ උපය කියන්නේ මේ උපමට්ටම් වීම කියන්නේ මේ සිවියකින් වැහිලා තියෙන කම. සිවියකින් වැහිලා තියෙන්නේ දෙතිස් කුණුප කොටස් ටික. ඔන්න තුන්වෙනියට එයා ඒ විදිහටත් බලන්න පටන් ගත්තොත් මේකේ තියෙන්නේ දෙතිස් කුණුප කොටස් ටික. මේ දෙතිස් කුණුප කොටස් ටික ඇතුලේ තියෙනවා බාහිරට නිරාවරණී නොවි තියෙනවා එක හමකින් වැසී පවතිනවා සිවියෙන්ද උපමට්ටම් වී පවතිනවා. සිවියකින් තමයි උපමට්ටම් වෙලා තියෙන්නේ. එතකොට මේ සිවියෙන් උපමට්ටම් වෙලා තියෙන මේ සිවියට තමයි මගේ සිතේ රාගය උපදින්නේ. මේ සිවියට උපමට සිවිය ගලවල බලන්නකො රාගය උපදින්නේ. නිකන් රාගය උපදින අරමුණක සමගහල බලන්නකො නිකන් හිතින් කෙලෙස් ඉන්නේ. මිනිසුන්ට රාගය උපදින මේ සිවියට. මේක ඇතුලේ තියෙන්නේ නහර වැල් වලින් ගැට ගහපු මහ විශාල ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ල ඇතුලේ තවත් කුණප කොටස් 32ක් තියෙනවා. ඒ කුණප කොටස් 32 සිවියකින් වසා තිබෙනකොට ඒ සිවිය තමයි උපමට්ටම් කරගන්න මිනිසු උනන්දු වෙන්නේ. මගේ ගත මේ වගේ නේද කියලා බැලුවාම තවදුරටත් වටිනාකම අඩු වෙනවා. ඔන්න තුන්වෙනි එක. නිකන් සිතුවිල්ලක් උපද්දවනවා. ඕකට අපි කායගත සතිය කියලාත් කියනවා. මේ මෑත කාලේ දේශනාවල කායගත සතිය අපි කොහොමද එදිනෙදා වැඩ කරද්දී හැම වෙලාවකම උපමාවට ගන්නේ කොමකද්ද? මේ කය හරියට වරිච්චි බිත්ති වගේ කියලා. වරිච්චි බිත්ති තියෙන. වරිච්චි බිත්ති කියන්නේ මේ ලොකු කණු ලොකු ලීක් මේ තියෙනවා ලොකු කණු ඒවා මැදින් තව බැඳලා තියෙනවා ලී ඒවා මැදට මැටි ඔබලා තියෙනවා. අර කෝටු මැදට මැටි ඔබලා තියෙනවා. වරිච්චි බිත්ති එහෙමයි. ඒ මැටි ඔබලා ඊට පස්සේ මේ උපමට්ටම් කරලා තියෙනවා සියුම් මැට්ටකින් එක ගාලා තියෙනවා. අනේ මගේ කයත් ඒ වගේ නේද? මේ කයත් ඇට සැකිල්ලක් තියෙනවා. ඒ ඇට සැකිලි වටේට මස් ඔතලා තියෙනවා. ඒවා ඇතුලේ දෙතිස් කුණප කොටස් 32ක් තියෙනවා. හැමකින් වහලා තියෙනවා සිවියෙන් උපමට්ටම් කරලා තියෙනවා. හරියට මගේ ගතත් වරිච්ච බිත්ති වගේ නේද කියලා බලනවා. වෙනද වගේම වැඩට යනවා. ඔෆිස් යනවා. ඕ වෙනද වගේම මේ උයනවා පිහනවා වැඩ ටික ඔක්කොම වෙනද වගේ කරනවා. එහෙම බලනකොට එහෙම කරනකොට යාතුල මොකද වෙන්නේ? අනේ පින්වත්නි වටිනාකම ගොඩාක් අඩු වෙනවා. තුන් මාසයක් විතර යනකොට ওই විදිහට බල බලා ඒ ඔයදුර බලනවා කියන්නේ හැම වෙලාවෙම බලන්නේ නිතරම ඒ දවසට 5-6 පාරක් ඒ ඔය සිතුවිල්ල උපද්දවනවා. ඊට පස්සේ වෙනද වගේම වැඩ කරනවා. 3 මාසයක් විතර යනකොට ඒ 3 මාසෙට කලින් හිටියට වඩා ගොඩාක් මේ ගතට තියෙන වටිනාකම අඩු වෙලා යනවා. ඒත් වටිනාකම ටිකක් වැඩියෙන් පේනවනම් එයා මොකද කරන්නේ? එයා බලනවා මේක මේ ගතේ ස්වභාවය බලනවා. ගතේ ස්වභාවය කොහමද? පරණ හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන් එකක්. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඉපදීම ඇතුලේ තමයි මේ සතර මහා ධාතුන්ගේ ප්‍රകൃතිය හෝ විකෘතිය තමයි එළියට පේන්නේ. එක්ක ප්‍රകൃතියක් එක්ක විකෘතියක්. එතේ ප්‍රകൃතියට විකෘතියට බලපාලා තියෙන මොකද්ද? පෙර හේතුඵල. ඒ නිසා මම මේක කොච්චර පාලනය කරන්න හැදුවත් මම මේක කොච්චර වෙනස් කරගන්න හැදුවත් මේක මට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි මේක මගේ පාලනෙන් ගිලිහිච්ච එකක් කියලා පින්වත්නි බලන්න පටන් ගන්නවා. මේ ස්වභාවයේ ජීවිතය තුළ දකින්න පටන් ගන්නවා. එතකොට ඒක දකින්න දකින්න යාට හේතු ප්‍රත්‍ය පේනවා. ඒ වනිසා උපන් ඵලයේ පේනවා. මේ කයේ බාහිරින් මේ කයට මොනවා වුණත් යාට පේන්නේ අහෝ මම සසර කරපු කර්ම කියලා පේන්න ගන්නවා. කර්මෙමයි පේන්නේ. අවබෝධය කරා ගියත් මේ කයේ පවතින දුර්වලතා විකෘතිතා යාට ධර්මයෙන් පේන්නේ. ඒ නිසා මේ විකෘතිතා යානි වැරදි කරන්න හදන්නේ සිතින් සංසිඳෙන්නයි බලන්නේ. අපි මොකද කරන්නේ? සිතින් සංසිඳෙන්නේ මේ විකෘතිතා නිවැරදි කරන්න හදනවා. කරගන්න බෑ. කවදාවත් කරගන්න බෑ. ලස්සන කාන්තාවක් හිටියා. ඇයගේ ඇඟ පුරාම ලොකු කුෂ්ඨයක් තිබ්බා. තේර බෙහෙත් කළා හරි ගියේ නෑ. බෙහෙත් කළා 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 වැඩ කළේ නෑ බෙහෙත්. ඒක හරි ගියේ නෑ. අන්තිමටම මේ බුද්ධ ශාසනය ඇතුළේ එක ලිහලා පෙන්නනවා. එයා එක්තරා කාන්තාවක්ගේ ඇඟේ මේ ඒ කියන්නේ මනුස්සයාට බිරිඳවරු දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක කාන්තාවක්ගේ ඇඟේ අර කහඹිලිය ගෑවලු. එයා වාඩි වෙන තැන ඇඟේ ගෑවා කියන්නේ ඒ සළුවල කහඹිලිය ගෑ. ඊට පස්සේ අර කෙනා කහනකොට ඇඟ හොඳට අප්පුඩි ගහලා hina වුණාලු. හොඳ වැඩේ කියලා. ඒක ඒ හේතු නිසා ගොඩනැගිත් ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය සහ එවයින් උපන් ප්‍රත්‍යෝත්පන්නේ විදියට තමයි එයාගේ ඇඟ පුරාම ආයේ. එතකොට ඒක කොච්චර මේවා කරන්න හැදුවත් අර ප්‍රත්‍යයන් සහ ප්‍රත්‍යෝත්පන්න தත්ත්වය අතර පවතින පටිච්ච සමුප්පාද සම්බන්ධයක් තියෙන. ඒක දැක ගමම එයාට මේ ප්‍රകൃතිය හෝ විකෘතිය වෙනස් කරගන්න හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ යා සංසිඳෙන්න ඕන සිතින් කියලා. සිතේ ව්‍යාකූලත්වයෙන් මිදෙන්න ඕන කියලා එයා තුල මහ පුදුමාකාර ජවයක් එන්න පටන් ගන්නවා. තුන්වෙනි එක තමයි හැම වෙලාවෙම ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න තත්ත්වය ඇතුලේ ඇති පටිච්ච සමුප්පාද සම්බන්ධයේ දකින්නවා. ඒ දකින්නකොට මේ කයට ගරහන්න හිතෙන්නේ නැහැ. මේ කය වෙනස් කරගන්න හිතෙන්නේ නැහැ. එයාට මේක හැදිලා තියෙන විදිය පේනවනේ. අපිට මේක පේන්නේ. අපි හිතානිනවා කෑම කෑවම එලියෙන් පොඩි පොඩි වෙනස්කම් කළාම මහා ලොකු වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන් කියලා. කරන්න බෑ. ලොකු වෙනස්කම් ටිකක් කරන්න බෑ. ඒත් මොකද මේ ඇතිවෙච්ච විකෘතිය සම්පූර්ණ ප්‍රകൃතියක් බවට පත් කරගන්න බෑ. ඉතින් මේ තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් පළවෙනි එක මොකද්ද? අරමුණු මුණ ගැහෙනකොට ඒ අරමුණග්‍රහීව ඒ අරමුණ මත පදිංචි වෙලා ඉන්න බැරිකම ඇතුලේ අනිත්‍යතාවය දකින්න. ඒකේ මට පාලනය කරන්න බෑ. මගේ පාලනය ගිලිහිලා කියලා අනාත්ම වශයෙන් දගෙන ගන්න ඕනේ. මේ දැනුවත් වීම විතරයි අවශ්‍ය. තුන්වෙනි එක මොකද්ද? මේ ගත වෛච්ච බිත්ති වගේ දකින්න ඕනේ. මේ ගත ඒ බැලුවත් වටිනාකම වැඩියෙන් පේනවනම් හේතු ප්‍රත්‍ය අතර අන්තර් සම්බන්ධේ පටිච්ච සමුපාද වඩ නැගිලා තියෙන මේ ප්‍රകൃති හෝ විකෘති මට සතුටෙන් පිළිගන්නව විනා කරන්න දෙයක් නැහැ කියලා දකින්න ඕන. හතරවෙනි එක. පස්වෙනි එක. එබඳු මට්ටමක් නම් මේ ලෝකේ වෙනස් කිරීම වලට මම සිතින් සැලසුම් කරන එක. සිතින්නේ සැලසුම් කරන්නේ. සිතේ සැලසුම් අතාරින්න ඕන. අන්න දැන් එයා හිත පැත්තට හැරෙන්නේ. ගතෙන් හිත පැත්තට යනවා. මේ සිතේ සැලසුම් අතහැරලා දාන්න ඕන. සිතේ සැලසුම් වලින් මිදෙනවා නම් මම හැම වෙලාවකම මේ මුණ ගැහෙන ලෝකය ඒ මොහොතේ ප්‍රතිචාර දක්වලා අතහැරලා දාන්න ඕනේ. ඒ නිසා යා අතහරින්න ඕන බව එයා යාගේ ජීවිතයේ තුලම දකින්න ඕනේ. අන්න දැන් විදර්ශනාවේ ඉන්නේ. එයා යාගේම සිතින් මේ මොහොතේ පාලනය කරන්න යන්නේ නැහැ. මේ පාලනය කරලා වැඩක් නැහැ. සිතින් අතහැරලා දාන්න ඕන කියලා දකිනවා. ඒ අතහැරලා දාන්න කිව්වත් වටිනාකම පේනකොට එයා බලනවා මේ ලෝකයම හටගෙන නිවිල යනවා. එච්චරයි. ලෝකයේම ස්වභාවය මොකද්ද? හටගෙන නිවිල යනවා. හටගත්ත ලෝකයේ සංසිඳී යනවා. ඇති වෙච්ච ලෝකේ නැති වෙලා යනවා. සමුදය වෙච්ච ලෝකේ නිරුද්ධ වෙලා යනවා. සමුදය සහ නිරෝධය, ඇතිවීම සහ නැතිවීම, හට ගැනීම සහ බිඳී යාම කියන පදනමට අයිති නැති සකස්සුණු ලෝකේ කවරක්වත් නැත. හටගත්ත ලෝකේ කවරක්වත් නැත කියලා එයා එයාගේම ජීවිතය තුළ දකින්න පටන් ගන්නවා. හැම වෙලාවකම එයා දකිනවා හටගත් ඒවා බිඳිලා යනවා. ඇති වෙච්ච ඒවා නැති වෙලා යනවා. ඉපදිච්ච ඒවා බිඳිලා යනවා. ඉපදිච්චව බිඳිලා යනවා. ඇති වෙච්චව නැති වෙලා යනවා. සමුදේ වෙච්චව නිරුද්ධ වෙලා යනවා. මේ හේතුන් නිසා හටගත්ත ලෝකේ ඔය සාධක වලට අයිති නැති අබමල් රේණුවක්වත් නැහැ. හැම මොහොතකම ඕක වෙනවා. හටගත් එක බිඳිලා යන, ඇති වෙලා නැති වෙලා යනවා, ඉපදිලා බිඳිලා යනවා, සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඕකට අදාළ නැති ලෝකයේ එකම එක දෙයක්වත් නැහැ. ඕකට අදාළ නැති ලෝකේ එකම එක දෙයක්වත් නැහැ. හැබැයි අර පාරිසරික සාධක මත මේ පරිණාමීය ක්‍රියාවලිය වෙනස්කම් ඇති වෙලා. වෙනස්කම් ඇති වෙලා. සතර මහා ධාතුන්ට ආවේනික විදියට වෙනස්කම් ඇති වෙලා. ඒ වෙනස්කම් ඍතුවට අදාළ වෙනස් වීම් තියෙනවා. ඒකයි සමහර ප්‍රාන්ත සමහර පැතිවල කළු ජාතික මිනිස්සු ඉන්නේ. සමහර තැන්වල සුදු මිනිස්සු ඉන්නේ. සමහර තැන්වල තලු අපේ රටවල වගේ තලෙලු මිනිස්සු ඉන්නේ. ඒ පාරිසරික සාධක ඍතුන් වල ඇති වෙන වෙනස්කම් ආදී බලපාලා තියෙනවා. සමහරට අපි මෙහි නෙමෙයි අඟහරු වල හිටියනම් අපිට ඒකට අදාළ පරිණාමීය ක්‍රියාවලිය අපේ කයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. අභ්‍යන්තර අවයව වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ පරිණාමීය ක්‍රියාවලිය එහෙම වුණාට ඇතිවෙන නැතිවෙන සමුදේවන නිරුද්ධවන ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නොපවතින ලෝකේ කවරක්වත් නැහැ කවරක්වත් නැහැ කවරක්වත් නැහැ කියලා දකින්න එක හිතේ තියාගන්න. ඒක හරිම වැදගත්ය. ඒ දැක්ම යා තියාගන්න. ඒ දැක්මත් එක්ක හරි ඉපදීම බිඳීම ස්වභාවය නම් හට ගැනීම ඇතිවීම නැතිවීම ස්වභාවය නම් සමුදේ වීම නිරුද්ධ වීම ස්වභාවය නම් දැන් තණ්හා කරලා මාන්නයක් හදාගෙන දෘෂ්ටියක් හදාගෙන ඉඳලා වැඩක් තියනවාද කියලා දැන් ප්‍රශ්න කරනවා හිතින්. එතකොට සිතට එනවා අනබිරතිය. අන්නේ අනබිරතිය වළඳන්න පටන් ගන්නවා. ඒ අනබිරතියට අපි කියන්නේ නිරාමිස ප්‍රීතිය කියලා. ඒ නිරාමිස ප්‍රීතියද ඇති වී නැති වී යන ආකාරය දකිමින් ඒක අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බැලුවොත් අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඕනේ. ඒතර අනිත්‍ය වශයෙන් බැලුවේ අන්තිමට මොකද්ද? නිරාමිස ප්‍රීතිය. අනබිරතිය උපදව ගන්නවා. දැන් බලන්න අරමුණු මුණ ගැහෙන එක අනිත්‍ය වශයෙන් බලනවා පළවෙනි එක. ඒක ඇතුලේ මට පාලනය කරන්න බැරි බව දකිනවා දෙකෙනි එක. දෙවෙනි එක ගතට තමයි මේ මනුස්ස ලෝකේ අහුවෙලා ඉන්නේ. ගතේ ස්වභාවය බලනවා හරියට වරිච්චි බිත්ති වගේ කියලා. හතරවෙනි එක මොකද්ද? මේක හේතු 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 ප්‍රත්‍ය අතර පටිච්ච සමුප්පාද සම්බන්ධයක් තියෙන ප්‍රකෘති හෝ විකෘති මට බාර ගන්න වෙනවා. මම පාලනය කරන්න යන එක තේරුමක් නැහැ කියලා දකිනවා. එතන මෙබඳු ගතකට සිතින් වටිනාකම දෙන එක තේරුමක් නැහැ කියලා දකිනවා. ඒ නිසා මෙබඳු මට්ටමකට නොඇලිය යුතු ආකාරයෙන්ම සිතින් දකිනවා. හට ගැනීම බිඳීම ඇතිවීම නැතිවීම සමුදේ වීම නිරුද්ධ වීම ස්වභාවය ලෝකේ හේතුන් නිසා හටගත් ඔක්කොටම අයිති දේ ඕක කියලා බලනවා. එහෙමනම් තණ්හා කරන එක මාන්නයක් හදාගන්න එක දිට්ටියක් හදාගන්න එක සුදුසුද කියලා තමන්ගෙන් ප්‍රශ්න කරනවා. ලෝකෙන් නේ ප්‍රශ්න කරන්නේ. එතකොට යාට මැටෙනවා නෑ කිසිදු ආකාරයක සුදුසු නෑ කියලා. එතකොට යාගේ සිත තුළ අනබිරතියක් උපදිනවා. ඒ අනබිරතිය තුළ උපදින නිරාමිස ප්‍රීතිය විදර්ශනාවට ගන්නවා. ඕක විදර්ශනා කළොත් එයා නිවන් දැකියි. බලන්න කොච්චර ලස්සනයිද පාර කියලා. ඕනම කෙනෙකුට වඩන්න පුළුවන්. එබඳු වැඩිමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය මාතර කුමාරදාස මාවතේ පදිංචි එම් ලියනාරච්චි මහත්මිය, ජීපී සමරසිංහ මහත්මයා ඇතුළු පවුලේ දූ දරුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ. ඒ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එපිනතුම් බලාපොරොත්තු වෙන එම් ලියනාරච්චි මහත්මයාගේ පවුලේ පරලෝක ප්‍රාප්ත ඥාතීන් වන පියතුමන් වන ධර්මදාස ලියනාරච්චි මහත්මයා, ඒ වගේම ගංගොඩ විතාන ගමගේ සිසිලියානා මහත්මිය, ඒ වගේම සහෝදරයා වන මිත්තානන්ද ලියනාරච්චි මහත්මයා, දයානන්ද ලියනාරච්චි මහත්මයා ප්‍රදාන ලියනාරච්චි පවුලේ ඒ මහත්මියගේ පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. එම් ලියනාරච්චි මහත්මියගේ මෞදෙමෝපියන් ප්‍රදාන වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ට මේ කුසලානිසංසයන් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පියතුමන් විශේෂයෙන්ම ජීපී සමරසිංහ මහත්මාගේ පියතුමන් වන ඩොන් හෙන්රික් සමරසිංහ මහත්මාට, ඒජී එමලින් මහත්මිය ඇතුළු ඉන්ද්‍රාණී සමරසිංහ මහත්මියගේ ද භවගාමී ජීවිතය සුවපත් වේවා. ජීපී සමරසිංහ මහත්මා ප්‍රදාන පිනතුන්ලා නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ දෙමව්පියන්ටත්, ගුරු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කොට තිබෙනවා. සුජීවත්ව වෙසෙන දූ දරුවන්ට මනුග, තිනුග, යුහස්, ටියානා, සුහස් කියන පුංචි මුණුබුරු මිනිබිරියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ සියලු දරුවන්ටද, මේ රැස් වුණා වූ සියලු පින්නතුන්ටද නිදුක් නිරෝගී සුව, චිරජීවනී, කායික මානසික සුව සහනය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ සියලු මහා සංඝරුවනට, එවැගේම සක්දෙවිඳුන් ප්‍රදාන සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ඇතුළු දිව්‍ය රාජ මණ්ඩල, බ්‍රහ්ම රාජ මණ්ඩල, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.